रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एक सत श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
අයිබුවන් අද 2019 වප් මසෙහිවත් ඔක්තෝබර් මස 16 වෙනි බුද දින අපි ඔබගේ නිවසට එන්නේ ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල තොරතුරු රැගෙනයි. වප් පෝය බෞද්ධයන්ට වැදගත් වන්නේ ඇසළ පෝයෙන් ආරම්භ කළ වස්සාන කාලෝ වප් පෝයෙන් අවසන් වන නිසා. අලුත් චීවර පූජා කරන සමය මේ මාසය චීවර මාසය ලෙසත් හැඳින්වෙනවා. කටින යන්නෙහි තේරුම කඩන්න බැහැ යනුයි. අලුත් චීවර පූජාව අටකුසල් වලට ඇතුළත් වන නිසා මෙම චාරිත්‍රය සහ පූජාව බෞද්ධයන්ට ඉතා වැදගත් වෙනවා. තවද බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කර එහි දෙවි දේවතාවුන්ට අභිධම්මය වදාළ බවත් වාර්තා වෙනවා. උන්වහන්සේ එයට තෝරාගෙන තිබුණේ වප් පොය දිනයයි. දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහතෙර බෞද්ධාගම රැගෙන ලංකාවට පැමිණි පසු එම රජුගේ නෑනා වූ අනුලා දේවියට භික්ෂුණියක් වනට ඕනෑ වුණා. ඉතින් මේ කටයුත්තට භික්ෂුණියක් අවශ්‍ය බැවින් ඉන්දියාවෙන් සංගමිත්තා තෙරණිය ගෙන්වා ගැනීම සඳහා පණිවිඩකරුවෙකු ලෙස තම හිතවත් අරිත්‍යමිති ඉන්දියාවට යැව්වේද වප් පොය දිනකයි. එම කටයුත්ත සම්පූර්ණ වුණේ සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි වහන්සේගේ දකුණු ශාඛාවත් රැගෙන ලංකාවට පැමිණීමෙන් පසුවයි. බුදුදහම ගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදීම පිරිනිවන් පෑවේ වප් මස පුරවක පොහෝ දිනකයි. මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස දැන් ප්‍රකාශයට පත් කළ ඇති බවද වාර්තා වෙනවා.
බෝමෙන්ද මුනිඳුන් වැඩහිඳ දසමරසේනා දිනු වෙලෙන් ජයපැන් කරඬු දූත දරා නිදන්න දූ කුමරී තෙරිඳු වෙලෙන් නිදුක් නිරෝගී වේවා සුවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා අසුසාර දාසක් දම් තෙද කඳ සෙවන දෙවා සුරකිවා සිරිමා බූමැඩ මුනිඳුන් වැඩහිඳ දසමරසේනා දිනු වෙලෙන් ජයපැන් කරඬු දූත දරා නිදන්න දූ කුමරී සමිඳු නමින් ලතෙත් ගුණය ඉතිරේවා වම් සිරිපාදන් පත්ම වෙලෙන් අනන්ත නුවන වැඩේවා මහා සීවලි මහිමි අනුහසින් ඉසුරු සැපත් ගෝවේවා සිරිමාපුමැඩ මුනිදුන් පැඩහින් දසමරසේනාදිනු වෙලෙන් ජයපැන් කරඳු දූත දරා නිදන්න දූකුමරි ජයපැන් කරඳු දූත දරා නිදන්න දූකුමරි ජයපැන් කරඳු දූත දරා නිදන්න දූකුමරි
වස්සනයි කතාව ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී බුදුරජාණන් වහන්සේ බරණස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළා. මෙයට මුලින්ම රහතන් වහන්සේලා 69ක් සහභාගී වුණා. දෙදෙනෙකු එකමගින් නොගිහින් තනිවම ගමන් කරන ලෙස උන්වහන්සේ උපදෙස් දුන්නා. මේ අය දැකීමෙන් ගම්වල ජනයා ප්‍රසාදයට පත් වුණා. බණ ඇසීම උපදෙස් ගැනීම ප්‍රිය කළා. බොහෝ අය පැවිදි වීමටත් ආශාවෙන් සිටියා. මේ විදිහට බොහෝ දෙනා බුදුරජුන් වෙත ගොස් මහණ වුණා. දිනෙන් දින පැවිදි උදවියගේ සංඛ්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා. ඔවුන් අවැසි නොබලා ගම්වලට ගොස් දේශනා කළා. කටුක බිම්වල වැසි කාලයේදී මඩගුහුරුවලද ඇවිදින්නට සිදු වුණා. ඉන්දියාවේ වැසි කාලය පවතින්නේ ඇසළ මාස සිට වප් මාස යන මාස 3 අතර කාලයයි. තෙම්තෙමේ මඩේ ඇවිදින භික්ෂූන්ට සමහරු දෝෂ ආරෝපණය කළා. විශේෂයෙන්ම අන්තවාදී පිරිසක් වූ ජෛනයෝ කීවේ වැසි කාලයේදී බිමින් උඩට එන ප්‍රාණීන් මේ භික්ෂූන් පාගා මරා දමන බවයි. මේ විවේචනයට කන්දුන් බුදු වහන්සේ වැසි කාලයට ධර්ම දේශනා කිරීමට ගමෙන් ගමන නොගොස් ස්ථීර ස්ථානයක ජීවත් වන්නට නියම කළා. වස් කාලය තුල භික්ෂූන් හිරකර තැබීමක් නොවේ. අපි මෙයින් අදහස් කරන්නේ දෙමාපියන් නෑදයින්ගේ අවශ්‍යතා සඳහා ශාසනික විනය කර්ම පින්කම් යනාදීට සහභාගී වීමට ඔවුන්ට අකප නැහැ. වස්වසන තැන සර්පයින්ගෙන් ජලයෙන් ගින්නෙන් සොරසතුරන්ගෙන් අමනුෂ්‍ය දෝෂයෙන්ගින් කරදර නම් ඒ තැන්වලින් බැහැර වෙන තැනකට යන්නටත් පුළුවන්. තමාට සුදුසු තැන් සොයා වස් කාලය තුළ රැඳී ඒ කාලයේදී භාවනා කටයුතු සහ එතැනට පැමිණෙන උපාසක උපාසිකාවන්ටත් ධර්මය දානය දීමටත් භික්ෂූන්ට උපදෙස් දුන්නා. ලක්දිව පළමු වස්විසීම මිහින්තලයේදී ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී ධර්මාශෝක රජතුමා විසින් ආරම්භ කරන ලද විදේශ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල අනුව සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා එය මේ රටේද ව්‍යාප්ත වුණා. උන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස අනුරාධපුරයේදී දෙවන පෑතිස් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසමින් සිට මහන් මෙවුනාව පිළිගෙන නැවත මිහින්තලයට සපත් වුණා. එසේ වැඩම කළේ ආපසු දඹදිව බලා පිටත් වීමට යැයි සැකකල රජතුමා පිරිවර සමග මිස්සක පව්වට පැමිණ මිහිඳු හිමියන් මුණ ගැසී තොරතුරු විචාල බව විනයට්ට කතාවේ සඳහන් වෙනවා. ඒ වගේම අරිට්ඨමති ප්‍රමුඛ පිරිස පැවදිව රහත් වූ පසු මහරජතුමා කණ්ඨක සෑය වටා ලෙන් තනවා මිහිඳුතර ඇතුළු භික්ෂූන්ට වස්විසීමට අවශ්‍ය පහසුකම් සැලසූ බවත් කියවෙනවා. මේ වස්විසීමෙන් පසු ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ වස්විසීම ආරම්භ වුණා. ඒ ඓතිහාසික සිද්ධියේ කැපකරු දායකයා වස් ආරාධකයා වූයේ දේවානම්පියතිස්ස රජතුමයි. ඒ රජුගේ අනුග්‍රහයෙන් ඇරඹුණු මේ උදාර වැඩපිළිවෙල පසු කලක රජ වූ සිංහල බෞද්ධ රජවරුන්ගේ මහත් ශ්‍රද්ධාවෙන් අකණ්ඩව ඉටු කළ බව වංශ කතාවල දැක්වෙනවා. එහෙත් ලංකා විදේශ ආක්‍රමණිකයන්ට යටත් විජිතයක් වීමෙන් පසු රාජ අනුග්‍රහය නැති වුණා. නමුත් ශ්‍රී ලාංකික භික්ෂූන් අනුන්ගේ සහය නොපතා වස්වැසීමේ චාරිත්‍රය අමාරුවෙන් රැකගත්තා. ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන වස්සා වාසිකය සපයාගෙන 3 ගත කළා. එබඳු භික්ෂූන්ට සැදැහැවත් උපාසක උපාසිකාවන් හැකි පමණින් සිව්පස සපයා දුන්නා. එසේ සැලකීමෙන් තමන්ට පිං රැස් කරගන්නට හැකිවීමත් උන්වහන්සේලා ඇසුරෙන් වස් කාලය තුළ ධර්ම ඥානය දියුණු කරගන්නට හැකිවීමත් කඨින චීවර පූජාවෙන් උදාර ආනිසංසයක් ලැබෙන බවත් තදින් විශ්වාස කළා. අදටත් එය එසේමයි.
සුලං කැරලි ගැසී තදින් අමනවා ඇත හෙමින් වලාරෝ දප්පා වෙනවා සීත සුලං කැරලි ගැසී තදින් අමනවා ආලෝකේ අඳුර විසින් ගිලල දමනවා මහවැස්සක් පිටියේ කඩා හැලෙනවා ආලෝකේ අඳුර විසින් ගිලල දමනවා මහවැස්සක් පිටියේ කඩා හැලෙනවා ගමන් කරනවා කානුදිගේ මහජයතම වතුර ගලනවා ගෑනු තුන් දෙනෙක් ගුඩ යට ගමන් කරනවා කුණාටුවේ සැරගතියට ගස් කැරගෙනවා වෙලේ තියෙන පොඩි පැල්පත්තිය මායනවා කුණාටුවේ සැරගතියට ගස් කැරගෙනවා වෙලේ තියෙන පොඩි පැල්පත්තිය මායනවා කුරුට්ටු වැස්සේ නානවා විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා පාරේ ඉන්න කොළු කුරුට්ටු වැස්සේ නානවා ජේමිසාගේ කඩේ වේල පහින් වසනවා අහස් කුමාරයා තමම කඳුළු සලනවා ජේමිසාගේ කඩේ වේල පහින් වසනවා අහස් කුමාරයා තමම කඳුළු සලනවා හිදුනි විදුලියද නැතිබුනි වැස්ස නැතිව හැම කෙනෙක්ම දුකින් පසුුනි වැහපු ගමන් වැස්ස සියලු ප්‍රශ්න විසඳුනි වැස්ස නැතිව හැම කෙනෙක්ම දුකින් පසුුනි වැහපු ගමන් වැස්ස සියලු ප්‍රශ්න විසඳුනි ඕ වැස්ස වයිනවා
ගාමිණි දිසානායක මැතිතුමා. ලංකාවේ ප්‍රාණනාලිය වන කෘෂිකර්මයටත් ඒ වගේම අපේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවටත් අතිමහත් සේවයක් කළ කෙනෙක් ගැන අද අපි කෙටි විස්තරයක් ඔබ හමුවේ තබනවා. ඔබ දැනටවත් දන්නවා ඇති මේ කවුද කියලා. 1994 ඔක්ටෝබර් මාස 24 වෙනි දින ක්‍රූර LTT පෙදුම්වාදීන්ගෙන් බෝම ප්‍රහාරයකින් තවත් විශාල සංඛ්‍යාවක් සමග මිය ගිය ධර්ම ගාමිණී දිසානායක මහතා. ඔහු උපන්නේ 1942 මැයි 20 වෙනිදා කොත්මලේදී. අදට දිවතුන් අතර සිටියා නම් අවුරුදු 77. නමුත් ඔහු මිය ගියේ මේට අවුරුදු 25කට පමණ පෙර. එතකොට ඔහුගේ වයස යන්තම් 52යි. ඔහු කොත්මලේ උපන් කෙනෙක් නිසා පාසල් ගියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. පාසල් ජීවිතයෙන් පසු නීති විද්‍යාලයට බැඳුණු ගාමිණී එයින් පිට වුණේ නීතිඥයෙක් හැටියට. ඉන්පසු ඔහු එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පිළිබඳ උපාධියක් ලබා ගත්තා. බාල කාලයේ සිටම ඔහු දේශපාලන ප්‍රියකරයේ ඔහුගේ ප්‍රියා ඇන්ඩ්‍රූ දිසානායකගේ ආභාෂය නිසා වෙන්න ඇති. ඒ පියා SWRD බණ්ඩාරනායක මහතාගේ රජයේ උප ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ගාමිණිගේ මෑණියෝ වෙලගෙදර සමරතුංග කුමාරිහාමි. දෙමව්පියන් සතු ධනය තිබුණ නිසා ඔහු මහනුවරත් නුවරඑළියත් යන නගර දෙකේම ජීවත් වුණා. ගාමිණී කවදත් DSH ඩඩ්ලි සේනනායක යුවළ දෙස ප්‍රශංසාවෙන් හා ගෞරවයෙන් බැලූ නිසා ඔහු එක්සත් ජාතික පක්ෂයට බැඳී එම පක්ෂයේ 1970 නුවරඑළිය ආසනයට තරඟ කර යදිනාගත්තා. ඡන්ද පෙත්සමකින් අසුන එවේලේ නැති වුණත් නැවත 72 දිනුවා. එවිට ඔහුගේ වයස 30යි. එතන සිට ඉදිරියට අවුරුදු 18ක් අසුන රැකගත්තා. 1977 රජයේ ඔහුට බලශක්ති ඉඩම් වැවිලි වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමතිකම් ලැබුණු පසු වසර 30කින් පසුගිය රජය දියත් කිරීමට සූදානම් වූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වසර 7කින් නිම කරන්නට කටයුතු යෙදුවා. කොත්මලේ ජලාශය සෑදීමේදී පවුල් 3000ක් ඉවත් කිරීමටත් ආගමික ස්ථාන 15ක් ඉවත් කිරීමටත් සිදු වුණා. මේ බොහොම අමාරු වෙන් මහජනයා සතුටු කරවාගෙන කළ කටයුත්තක්. ඔහුගේ පරම්පරාවෙන් ලැබූ ඉඩම් කඩම්ද ඔහු මේ ව්‍යාපාරයට පරිත්‍යාග කළා. ඔහුගේ ගමත් කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැබේ, උල්හිටිය, රාකින්ද, මාදුරුවය මෙම විශාල මහවැලි ව්‍යාපාරයට ඇතුළත් වූ ජලාශයන්. ඔහු ඉතිරි කර ගිය මේ විශාල සංවර්ධන ව්‍යාපාරය නිසා ලංකාවේ ගොවීන් අද ඒවායේ ප්‍රයෝජන ගන්නවා. ගම් නියා ගම්වල පාරවල් සැදී පාසල් ඉදිවි ඒ පළා දියුණුණා. ජාතිය කෘතඥතාවය පෙන්වීම සඳහා 2003 අප්‍රේල් 11 කොත්මලේ ජලාශය ගාමිණී දිසානායක ජලාශය ලෙස නම් කෙරුණා. ඔහු සිහල බස තරමටම ඉංග්‍රීසි බසද හසුරුවන්න හැකි පුද්ගලෙක්. එංගලන්තයේ ICC ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සමාජිකයන් වෙත තර්කානුකූලව කරුණු ඉදිරිපත් කර 1981 ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය හා සමාජිකත්වය ලබා ගත්තා. ඔහු එවකට ලංකාවේ ක්‍රිකට් සභාවේ සභාපති ධුරය ලබාගෙන මාස කීපයක් වුණාට තමන්ගේ යුතුකම් ඉක්මනින්ම ඉටු කරා. 1994 ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තර්ක කිරීමට බලාපොරොත්තු වෙන ඡන්ද ව්‍යාපාරවල නියුතු වෙමින් සිටින අතර LTT සාහසිකයන් ඔහුට බෝම්බ ගැහුවා. ඒ තොටලඟ රැස්වීමකදී ඔක්තෝබර් 24 වෙනිදා. 1996 අපි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණ කළ විට ගාමිණී අප අතරින් වෙන් වෙලා. ඒ වුණත් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග එම කුසලාන රැගෙන ගාමිණීගේ නිවසට ගියේ ඔහුගේ බිරිඳට එය පෙන්වන අතර ගාමිණීටත් කළගුණ සැලකීමටයි. DS සේනනායක ලංකාවේ පළමුවෙනි අගමැති. අනුරපුල රජකර එලාර රජු පළවා හැර රට එක්සත් කිරීමට රුහුණේ මාගම සිට පැමිණියේ දුටුගැමුණු කුමාරයා. එතුමාගේ හෙවනැල්ලක් මෙන් එදා සිටියේ තම මෑණියන් වූ විහාර මහදේවියයි. සේනාවට ආහාර පාන සැපීම සහ සේනා සංවිධානය එම දේවියගේ වගකීම විය. මේ යුද ගමනේදී විජිතපුර එලාර බලකුටුවට පහර දීම සඳහා පේවීම සඳහා කලක් රැඳී සිටිනට සිදු වුණා. මේ කාලයේ ගැමුණු කුමරා රැඳී සිටි මාලිගය එප්පාවලට නුදුරුව පවතිනවා. මහෞතුමිය රැඳී සිටි නිවසේ නටබුන් කටියාවයාය නමින් ඇඳින් වෙනවා. සෙබළුන්ට ආහාර සැපීම සඳහා කටියාව මහ වැව එතුමියගේ මෙහෙවීමෙන් ඉදිකරන ලද අතර වැවට යාබදව අක්කර 500ක් පමණ කුඹුරු වගා කෙරුණා. මෙම වැවෙන් දියගෙන කුඹුරු පැස්සවා සෙබළුන්ට කෑම සැපියු බව වංශකතාවල විස්තර වෙනවා. වරින් වර ඇති වූ සතුරු ආක්‍රමණ නිසා පසු කලක මේවා නටබුන් වුණා. නමුත් 1948 අපට නිදහස ලැබීමෙන් පසු ලංකාවේ අගමැති ධූරයට පත් ජාතියේ බද්දුන් පියාලයි විරුදාවලීලත් 1883 ඔක්ටෝබර් 20 දින උපන් DS සේනනායක මහතා ජනපද ව්‍යාපාර ආරම්භ කරමින් ප්‍රථම ජනපද හැටියට කාගම කටියාව සේනපුර ජනපදයේ පිහිටෙව්වා. මෙම සංවර්ධන වැඩපිළිවෙල නිසා ඒ විහාර මහදේවයේ කටියාව මහවැව ප්‍රතිපෝෂණය වුණා. ඩී.එස්. අගමැතිතුමා එදා ප්‍රතිසංස්කරණය කළ කටියාව වැව අද සිඳමින් පවතිනවා. වත්මන් මැති ඇමතිවරුන්ගේ net ඇදී යන්නේ තමාට මුදල් ලැබෙන ව්‍යාපෘතීන් දෙසට පමණයි.
Thank you.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi web අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. නිෂා නන්දය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ජගත් වික්‍රමසිංහ සහ උරේෂා රවිහාරි සමග සංගීත රාත්‍රියක් 2019 ඔක්තෝබර් 26 වෙනි සෙනසුරාදා සවස 7 සිට ඩොරති වින්ස්ටන් රංගන ශාලාවේදී. නිෂා නන්දය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන්. දකුණු ආසියාවේ උසම කුළුණ නෙළුම් කුළුණ පසුගිය සැප්තැම්බර් 16 වෙනි දින ජනතා අයිතියට පැවරුණු මහල් 17කින් යුත් මෙම කුළුණ මීටර් 350ක් පමණ උසකින් සමන්විතයි. ඉතින් මේ අලුත් කුළුණට නෙළුම් කුළුණ කියා නම් තැබුවේ ඇයි? 2008 මහින්ද රාජපක්ෂ යුගයේදී පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමකට අයත් භූමියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමට අවශ්‍ය වුණා. ඒ හෙක්ටයා 10ක පමණ ඉඩමක ඉංජිනේරුවලු පරීක්ෂා කළා. ඒ කටයුතු කරන අතර ඔවුන්ට එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතුවී තිබූ නෙළුම් මලක් දක්නට තිබුණා. යෝජිත කුළුණ නෙළුම් දණ්ඩක් හා නෙළුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අදහස මතුවුණේ ඔන්නොහොමයි. එම ඉඩම මේ කටයුත්තට එතරම් සුබ නැති නිසාද ඊට වඩා කුඩා බිමක කොළඹ ඉදිකිරීමට තීරණය කළා. මෙහි ඇති මහල් 17න් පළමු මහල් 3ක්ම වෙන්වෙන්නේ සාපු සංකීර්ණයකටයි. එහි ස්වයංක්‍රීය පඩිපෙළක්ද ඇත. තවත් මහල් 2ක් වෙන්වන්නේ විදුලි සංදේශ සහ සංනිවේදන අංශ වෙනුවෙන්. තවත් මහල් 2ක් වෙන්ව ඇත්තේ විශේෂ උත්සව සහ සම්මන්ත්‍රණ පැවැත්විය හැකි බැංකුවෙට් ශාලා 2ක් වෙනුවෙන්. එක ශාලාවක 1000කට පහසුවෙන් අසුන් ගත හැකි. තවත් මහලක් වෙන්වන්නේ 600කට එකවරක් රැස්විය හැකි කැරකෙන අවන්හලකටයි. සෙමින් කැරකෙවන මේ සුපිරි භෝජනාගාරයේ අසුන්ගත් කෙනෙකුට කොළඹ නගරයේ හතර වටේම එකවර නැරඹිය හැක. පෑ එකහමාරකදී එක වටයක් යා හැකි. මෙයට පසුව ඇත්තේ සුපිරි හෝටල් කාමර වෙනුවෙන් ඇති මහලයි. උඩ මහල් විවිධ යන්ත්‍රෝපකරණ හා ජල ටැංකි ආදිය වෙනුවෙන් වෙන් කෙරෙනවා. නෙළුම් කුළුණ හැඳින්වෙන්නේ අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් ලෙසින්. මීටර් 350ක් උසමය ප්‍රංශයේ අයිෆෙල් කුළුණට වඩා මීටර් 26ක් උසයි. මෙහි එක් එක් මහල වෙත යා යුතු වන්නේ ස්වයං අවසර පත්‍ර ක්‍රමයේදක ඔස්සේ. ඒ අනුව එක් මහලක් සඳහා ලබා දෙන විද්‍යුත් අවසර කාඩ් පතකින් තවත් මහලකට ඇතුල් විය නොහැකි. බැංකුවෙට් ශාලාවකට ඇතුල් වීමට ලබාගත් විද්‍යුත් කාඩ් පතකින් කැරකෙන අවන්හලට ඇතුල් වෙන්න බැහැ. මේ නිසා ආරක්ෂාව උපරිම ලෙස යොදා තිබෙනවා. කුළුණේ ඉහළම ඇති නෙළුම් පොහොට්ටුව අවශ්‍ය අයුරින් ආලෝකීය වර්ණ ගන්වන්න පුළුවන්. වෙසක් පොහෝ දින හෝ පොසොන් හෝ නත්තල් උත්සව වැනි විශේෂ අවස්ථාවලදී අපට අවශ්‍ය ආකාරයෙන් මේ පොහොට්ටුවේ වර්ණ විදුලි එළිය ලබා ගන්නට පුළුවන්. ආරම්භයේදී පෑලියගොඩ ඉඩම හෙක්ටයා 10ක් වූ නිසා මෙම සංකීර්ණයට තවත් දේ ඇතුල් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අන්තිමේදී කොළඹ ඉදිකරනු නෙළුම් කුළුණට අයත් වන්නේ හෙක්ටයා 3.1ක් පමණ ඉඩමක්. මේ ඉඩමේ ඉඩ නැති නිසා දෙවිනි අධියරක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තියෙනවා. දිස්ත්‍රිලන්තයට සමානකම් දක්වන උද්‍යානයක්ද වාහන 2000ක් ගාල්කල් හැකි භූගත රතගාලක්ද අඩු ආදායම් ලාභින්ගේ සිට සුපිරි ආර්ථික මට්ටමේ අය සඳහා වෙන් කරන සාපු සංකීර්ණයක් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් ජිම් එකක් පිහිනුම් තටාක සිනමා ශාලා ස්ථාපිත කිරීමට යෝජිතයි. ඇමරිකානු ඩොලර් මිලියන 104.3ක මුදලක් මෙම කුළුණ වෙනුවෙන් වැය වුණා. ණය මුදල් සැපයුනේ චීනයේ එක්සිම් බැංකුවෙන්. තත්පරයකදී මීටර් 7ක් ඉහළ නැගින දකුණු ආසියාවේ වේගවත්ම විදුලි සෝපාන ඔස්සේ තත්පර 33කදී කුළුණ මුදුනට ළඟා විය හැකි. මෙහි එකවර 27 දිනකට යා හැකි. මේ අවස්ථාවෙන් බොහෝ ලාංකිකයන් ප්‍රයෝජනය ගන්නා බව නොඅනුමානයි.
වෛද්‍යවරයාට අනන්‍යතාවය ගෙන දෙන වෙද නලාව ස්ටෙතොස්කෝප් එක, එහෙම නැත්නම් දොස්තර නලාව පපුවේ තියලා නැති කෙනෙක් නම් නැතිව ඇති. අවුරුදු දෙකේ තුනේ පුංචි දරු දැරියන් පවා ලෙඩ බලන මේ නලාව අඳුනනවා. වෙද නලාව සොයා ගැනීමට පෙර වෛද්‍යවරුන් කළේ රෝගියාගේ පපුවට කන තබා ශබ්ද අසා ගැනීමට උත්සාහ කිරීමයි. ඒත් මේ ක්‍රියාව වෛද්‍යවරුන්ට ඉතරම් පහසු දෙයක් වුණේ නැහැ. මේ අපහසු කාර්ය දිගින් දිගටම නිරත වීමට අප්‍රිය කළ ප්‍රංශ ජාතික වෛද්‍ය ලෙනි ලිනෙස් දවසක් විකල්පයක් ගැන සිතා නොඑක් පරීක්ෂණයන් කළ පසු 1816 දී වෙදනලාව නිර්මාණය කළා. හරියටම වසර 203කට පෙර. ඔහු සොයාගත් වෙදනලාවේ ශ්‍රවණ උපකරණය සම්බන්ධ කළේ එක කනකට පමණයි. ඉන්පසු 1840 වන විට කන් දෙකටම සම්බන්ධ කළ හැකි ශ්‍රවණ උපකරණ සහිත නලාවක් නිෂ්පාදනය වුණා. තාක්ෂණයේ දියුණුව වෙත්ම නම්‍යශීලී නල සොයාගනු ලැබුවා. දැන් වෛද්‍යවරුන් භාවිතා කරන්නේ 1960 දී සොයාගනු ලැබූ ලීට්මාන් ස්ටෙතොස්කෝපයයි. එහි සංවේදීකමත් බර ඉතාම අවමීමත් ලීට්මාන් වෙද නලාවේ විශේෂත්වයක්. අද ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව තාක්ෂණය භාවිතා කරනවා. මිනිස් සිරුරේ අවයව බද්ධ කරනවා, ක්ලෝන කරනවා, නල දරුවන් බිහි කරනවා. මේ තරම් දියුණු තාක්ෂණයන් අතර වෛද්‍ය විද්‍යාව භාවිතා කරන සරලම තාක්ෂණය වේදනලාව බව ඔබ දන්නවාද? වේදනලාවෙන් කෙරෙන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ ශබ්ද හඬ වැඩි කර වෛද්‍යවරයාට ඇසෙන සැලැස්වීමයි. මේ උපකරණයට නලාව කියන්නේ ඒකයි. නලාවකින් කෙරෙන්නේ ශබ්දයේ තීව්‍රතාවය වැඩි කිරීමයි. රෝග නිරීක්ෂණයේදී මිනිස් සිරුරේ අභ්‍යන්තර ශබ්ද හොඳින් අසා ගැනීම අත්‍යවශ්‍යයි. වේදනලාවේ පැති දෙකක් තිබෙනවා. එක පැත්තක් ප්‍රමාණයෙන් විශාලයි, අනිත් පැත්ත කුඩායි. මේ පැති දෙකම සිරුරේ ශබ්ද ඇසීමට භාවිතා කළත් වැඩි වශයෙන් භාවිතා වන්නේ විශාල පැත්තයි. මේ විශාල පැත්තේ තිබෙන්නේ ඩයෆ්‍රම් එකක්. එමගින් කෙරෙන්නේ ඒ හරහා ගමන් ගන්නා ශබ්දවල තීව්‍රතාවය වැඩි කිරීමයි. ප්‍රමාණයෙන් කුඩා පැත්ත අවතල හැඩයක් ගන්නවා. ඒ අවතල හැඩේ විශාල ශබ්ද ඇසීමට භාවිතා කරනවා. මේ අන්දමින් උකහා ගන්නා සියලු ශබ්ද කනේ රුවාගෙන සිටි ශ්‍රවණ උපකරණ වෙත ගෙනේනවා. ඒ අන්දමින් තමයි වෛද්‍යවරයා සිරුරේ ශබ්ද නිරීක්ෂණය කරන්නේ. නලාව යොදාගෙන වෛද්‍යවරුන් මිනිස් සිරුරේ විවිධ ශබ්දවලට අහුම්කම් දෙනවා. ඒ අතරින් හෘදයේ ශබ්ද විශේෂයි. රුධිර පීඩනය බලන්න වගේම රුධිර වාහිනිවල ශබ්ද අසන්නත් නලාව යොදා ගන්නවා. හෘදයේ පමණක් නොවේ සිරුරේ පෙනහලුත් විවිධ ශබ්ද නිකුත් කරනවා. පෙනහලුවර වතුර ඇත්තම් එය පෙනහලුවර ශබ්ද මගින් දැන ගැනීමට හැකි. ඒ වගේම තමයි ආහාර මාර්ගයේ ශබ්ද, මවගේ කුසේ සිටින කලලයේ ශබ්ද අසා ගැනීමටත් විශේෂ වේදනලාවක් භාවිතා කරනවා. මේ සරල සාක්ෂණයකින් යුත් වේදනලාව සරල වුවද එය වෛද්‍යවරයාට අත්‍යවශ්‍ය උපකරණයක්. ඒ වගේම වේදනලාව වෛද්‍යවරයාගේ සංකේතය වශයෙන්ුත් අඳුන්වා දෙන්න පුළුවන්. නවසීලන්තේ නම් දොස්තරලා පමණක් නොව හෙදියන්ද මෙය පාවිච්චි කරන බව ඔබ දැකලා ඇති.
නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ, නෝනා මගෙන ස්නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ, නෝනා මගෙන ස්නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ, නෝනා මගෙන ස්නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ. මෙමන් කරුවලේ හැපුනා මගේ ඔළුව කළු ගලේ, උස්සා ගොසින් මාවන් එවේලේ, අනේ දැම්මනේද ඉස්පිරිතාලේ, අයෝ සිහිය නැතුව මාවගේ නාවේ, මේ ගලමින් වහින කලාවේ, මට සිහියෙන් එවිතුන් බලපු වෙලාවේ, අනේ මම ඇඳ යට නේද ඉලව්වේ. නෝනා මගෙන ස්නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ, නෝනා මගෙන ස්නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ. වැඩි නිසා මොලේ මම කෑ ගැසුවා බොහොම කලබලේ, සාත්තු සේවකයා එවේලේ ඇවිත් පයින් නැන්න කරුවලේ, මම කෑ ගැසුවා මරහන දීලා නසාව දඩි බිඩි ගාලා, සාත්තු සේවකයා අල්ලලා අනේ තල්ලු ගෙරුව මාව බේරලා. නෝනා මගෙන ස්නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ, නෝනා මගෙන ස්නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ. අනේ හැබෑට ආවේ මව් කෙනෙක් විලසට නැත්නම් ඇටෙන්ඩන්ගේ පාරට මම නම් මැරෙනවා ඇඳ යට බටර් පාන් කිරිතේ වතුන මට ගෙනත් දුන්න වෙලා කඩිසර මම එනකම් උදේ පාන්දර බබා නිදාගන්න නොකර කරදර නෝනා මගෙනස් නෝනා ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ නෝනා මගෙනස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ නෝනෝ නෝ නෝනා මගෙනස් නෝනා ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ නෝනා මගෙනස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ
ත්‍රිකුණාමලයේ සමීපයේ ඇති යබුර නිදිය වසර 2000කට පෙර අතීත මානවයන් විසින් යකඩ නිෂ්පාදනය කරනු පිණිස තිබූ විශාල යබුර නිදියක් ත්‍රිකුණාමලී මුතුර් තංග නගර ප්‍රදේශයේ හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ළඟදී වාර්තා කළා. අනුරාධපුර යුගයට සමගාමීව මේ අතීත මානවයන් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව යකඩ නිපදවා ඇති බවට සාක්ෂි ලැබී තියෙනවා. සුලං බලයෙන් යපස් උණු කළ ගිනි උදුන් කොටස් සහ එම උදුන් වල වාසිදුරු කොටස් සහිත උදුන් කැබලිද මෙම බෙම පුරාවට විසිරී තිබෙනවා. සුලං මුහුණතක ගිනි උදුන් පිහිටුවා යකඩ නිෂ්පාදනය කිරීම අතීතයේ සිදු කර තිබෙනවා. පහසුවට පළඳින පාවහන් අපි රබර් සිරප් කියලා භාවිතා කරනවා. නව ශ්‍රීලන්තයේ ඒවට ජෙන්ඩල්ස් කියනවා. 1957 ඔක්තෝබර් මාස 4 වෙනිදා මොරිස් යොක් නැමැත්තා තමා මේ මුලින්ම සොයාගත්තේ. එයාට ජෙන්ඩල් කියා නම ලැබුණේ ජපනීස් සැන්ඩල් යන වචන දෙක එකට කැටිකොට කෙටි නමක් සාදා ගැනීමෙන්. 20 වෙනි සියවසේ නව ශ්‍රීලන්ත ධාවන ශූරයා යනුවෙන් නම් කරනු ලැබූ පීටර් ස්නෙල් ක්‍රීඩකයා ටෝකියෝවේ පැවති 1964 ඔක්තෝබර් ඔලිම්පික් තරගාවලියේදී මීටර් 800 සහ 1500 දිවීමේ තරගයේදී ප්‍රථම ස්ථානයේ දිනාගෙන රන් පදක්කම් දෙකක් ලබා ගත්තේ ඔක්තෝබර් 21 වෙනිදා. මත්පැන් විකුණන අවන්හල්වන පබ් අවන්හල් සවස 6 වන විට වැසිය යුතුයයි නීතියක් 1917 සිට පැවතුණා. නව ශ්‍රීලන්තයේ වසර 50ක් ඉක්ම වූ මේ නීතිය ලිහිල් වූයේ 1967 ඔක්තෝබර් 9 වෙනි දින. එදින සිට පබ් අවන්හල් රෑ 10 වනතුරු විවෘත කෙරුණා. නව ශ්‍රීලන්තයේ උසාවි සැසිවාරයේදී ජූරි සභාවට අයත් වුණේ පිරිමි සභිකයන් පමණයි. නමුත් කාන්තාවන්ටද මෙම අයිතිය නීතියෙන් ලබා දුන්නේ 1942 ඔක්තෝබර් 26 වෙනිදා. ඡන්දය දීමට හැකියාව නව ශ්‍රීලන්ත කාන්තාවන්ට තිබුණත් ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වීමට වරම් තිබුණේ නැහැ. ඉතින් කාන්තාවන් මේ අයිතිය නීතියෙන් ලබා ගත්තේ 1919 ඔක්තෝබර් 29 වෙනිදා. පාලම් සෑදීම. ගමනාගමනෙහි යෙදෙන මහජනතාවගේ පහසුව සඳහා ගංගා නිම්න සහ දුර්ග හරහා පාලම් අතීතයේදී පාලම් වලට සයිකම හෝ සෙතු යන වචන භාවිතා කළා. මේ පාලම් තැනීම පුණ්‍ය කර්මයක් ලෙස බුදුන් වහන්සේ සඳහන් කළේ කුලාවක ජාතකයේ දේශනා කළ අවස්ථාවේදී. චූලවංශයේ පාලම් බැඳීම රජවරුන් අතින් කෙරුණත් භික්ෂුන් විසින් ගොඩ නැගුණු බවක් සඳහන් නොකෙරේ. ජල ගැලීම නිසා යෑමට අපහසු තැන් හරහා විජේ රාජසිංහ ගල්වලින් පාලම් සෙදූ බව එහි කියවෙනවා. ජපානයේ 1634 මොකු සුනියෝජෝ භික්ෂුව විසින් ගල් ආරුක්කු පාලමක් සෑසාදනු ලැබුවා. ජලය මත ආරුක්කු දිස් වන විට එය උපැස්සිවලක් ලෙස පෙනෙන නිසා මෙම පාලම ස්පෙක්ටකල් බ්‍රිජ් යනුවෙන් හැඳින්වෙනවා. අදටත් මිනිසු භාවිතා කරන මේ පාලම පිහිටියේ ජපානයේ නාගසාකි නගරයේදී. ප්‍රෙසිඩන්ට් ඔෆ් MCC ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා 2019 ඔක්තෝබර් 1 දින MCC මෙරිල්බන් ක්‍රිකට් ක්ලබ්හි මුල් වරට බ්‍රිතාන්‍ය ජාතිකයේ නවන සභාපති හැටියට පත් වුණා. ක්‍රිකට් ලොවේ ප්‍රභූ තනතුරක් වන මෙම පත්වීම ගැන ඔහු ඉතා සතුටට පත් වී ඇතැයි වාර්තා වුණා. මෙම තනතුරේ ආයු කාලය 1 වසරකි. එම කාලය තුලදී ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය නැති රටවල එය ජනප්‍රිය කිරීමට හා එම ක්‍රීඩාව අධ්‍යයනය කිරීම සඳහා නව පියවර ගැනීමට තමා අදහස් කරන බව කීවා. ඔහුට ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුබපැතුම්.
පොල් ගස්වල කරටි කඩන්න, නවසිලල්ලේ තල් මසුන්ගේ හකු පන්නන්න, ඉන්දියාවේ කඳුවල හිම දිය කරවන්න, කැන්ගරුන්ට එන්න කියමු බජරි කවන්න, එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න, ටොනික් කඩම් වඩේ හපන් එන්න, අපේ රසද්දට කන් වහගෙන එන්න, සිංහ පැටව රඟද දබා මෙන්න. මාලිගාවේ උළු හෙල්ලෙන්න, අහයේ ඒව වදිනවා දැන් බඩු පෙරලෙන්න, ඌටාරම් අරන් වරෙන් වටේ බනින්න, එල්ලි වෙන ගම්බෝලවලට මැහුන්දාන්න, එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න, ස්මාර්ට්ලා වඩේ හපන් එන්න, අම්බෙර සද්දෙට කන් වහගෙන එන්න, ආත උස්සලා උපහාර දෙන්න. ඇයිද බෙරි හංගෙන්නේ, දකුණු කණෙන් ඇවිත් ඕවා වමෙන් හැලෙන්නේ, කල්තිනි තුන තිබ්බා වගේ විකට් තියෙන්නේ, පොළු ගලවන කාලය නෑ මතකද එන්නේ, වංග 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 මචං වංග, තර කොච්චම් සෙය සෙයින වංග, වංග 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 මචං වංග, ජය කොච්චම් සෙය සෙයින වංග. බැහැලා යද්දි ඇනේ ගහන්නේ, දිව්‍ය ලෝකේ ටීවී වටේ දෙවියෝ බිරෙන්නේ, අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ, තවුන්නිසාවේ ජනෙල් වලට බෝල වදින්නේ, එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න, ටොනික් කඩන් වඩේ හපන් එන්න, අපේ රසද්දට කන් වහගෙන එන්න, සිංහ පැටව රඟද දබා මෙන්න.
නිශානන්දය එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ජගත් වික්‍රමසිංහ සහ උරේෂා රවිහාරි සමග සංගීත රාත්‍රියක් 2019 ඔක්තෝබර් 26 වෙනි සෙනසුරාදා සවස 7 සිට ඩොරති වින්ස්ටන් රංගන ශාලාවේදී. නිශානන්දය එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන්.
තේරපුත්තාබය යෝධ සෙන්පතියා කැලේ ලස්සනම සතුන්ගෙන් වින්දූ මොනරුන් යහමින් ජීවත්වන තෙරුන් කටුව නැතහොත් තෙරුන්නාංශ ගම යනු සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සහ අංක 216 ඒ දරණ හාගල ග්‍රාම නිලධාරි කොටසට අයත් පිටිසරබද ගම්මානයක්. මෑතක් වනතුරු ඉතා නොදියුණු තත්ත්වයක තිබූ මේ ගමට විදුලි බලය ලැබී ඇත්තේ මෑතකදී. එකම නමින් ඇඳින් වෙන ගම්මාන ඕනෑ තරම් ලංකාවේ තිබුණත් තෙරුණාංශ ගම යනුවෙන් ඇඳින් වෙන එකම ගම්වරය මෙය බව බොහෝ දෙනා විශ්වාස කරනවා. එසේම මෙම ගමේ නම හා සම්බන්ධ තෙරුණාංශයේද එසේ මෙසේ තර නමක් නොවේ. ලක් ඉතිහාසයේ සුවිශේෂ තැනක් හිම කරගත් පැහැදිලි සුදුසුකම් ලද සුවිශේෂ චරිතයක්. දුටුගැමුණු කුමරුන් හා යුද බිමට ගොස් එලාර නම් දෙමළ රජු පරදවා ශ්‍රී ලංකාව එක්සත් කිරීමට කැප වූ දසමහා යෝධයන් පිළිබඳව හැම සිංහලයෙක්ම දන්නවා. මෙම පිරිසට 10ට වැඩි වුණත් පොදු ව්‍යවහාරයට අනුව දුටුගැමුණු රජුට යෝධයන් දස දෙනෙකු සිටි ඇති බව කියවෙනවා. අද සමාජයේ බොහෝ දෙනෙකු සිතනුයේ යෝධයා යනු ඉංග්‍රීසියෙන් ඇඳින් වෙන විශාල ශරීරයක් හා අසමාන කාය බලයකින් යුත් සද්ධාන්ත පුද්ගලයෙක් හැටියටයි. එහෙත් අපගේ පෙරදිග භාෂා සංදර්ශනය තුළ යෝධ යන වදනට ඊට වඩා පුළුල් අර්ථකථනයක් හිමි වී තිබෙනවා. යෝධ යනු යුද්ධය හඳුන්වා දී ඇති අතර යුද්ධයෙන් ජීවන වෘත්තිය පවත්වාගෙන යනු ලබන්නා හෙවත් සෙන්පතියා හෝ සෙබලා ත්‍රිපිටක සාහිත්‍ය හඳුන්වා දී ඇත්තේ යෝධ ආජීව යන අදහසින් යුතු යෝධා ජීව යන නමින්. දුටුගැමුණු රජතුමා හට සිටි මේ යෝධයන් දස දෙනාද විශිෂ්ට සංග්‍රාමික හැකියාවන්ගෙන් යුතු යුද සෙන්පතිවරුන් හා ඇමතියන් මිස සුවිසල් කඳ බඩක් හා කාය ශක්තියකින් හෙබි යෝධයන් නොවන බව තහවුරු කර ගැනීමට කරුණ සොයාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සමහරක් ඇඳින්වීම පිණිස වංශ කතාවන්හි මහා අම්මච්ච, ඒ කියන්නේ මහ ඇමති, අම්මච්ච, ඇමති යන නම් ඉර්ජුවම යෝධා ඇති අතර සමකාලීනව පිහිටින ලද ඇතැම් ශිලා ලේඛන ආදී ඇති ෂෙනපති යන ඇඳින්වීම අනුවද ඔවුන් රජුගේ යුද සේනාව මෙහෙයූ සේනාධිපතිවරුන් මිස නිකම්ම නිකම් මිනිස් පරුවත නොවන බව පෙනී යනවා. ඉහත සඳහන් වූ තෙරුණාංශේ ගම හා සම්බන්ධ වී ඇත්තේ දුටුගැමුණු මහරජතුමාගේ සේනාවේ තේරපුත්ත භාවය මහසෙනවියා ගැනයි. ඔහු නවයොන් වියේදී පැවිදි දිවියක් ගත කළද රට එක්සත් කිරීමේ ක්‍රියාවලියට එක්වීම පිණිස සිවුරු හලපුවත රසවාහිනී සදර්මලංකාරය ආදී කෘතිවලින් පැවසෙනවා. යුද්ධය නිම වූ පසු නැවත සිවුරුලාගත් ඔහු රහත් ඵලයට පත් වුණා. එසේම 500ක් මහරහතන් වහන්සේලාද සමග දුටුගැමුණු රජුගේ මරණ මංචකයේ වැඩම කොට ගැමුණු රජතුමාට මෙලොව යුද්ධයේ දිනා ගැනීමට උපකාර කළා වගේම එළව යුද්ධයේ දිනීමට උපකාර කළ බව තේරපුත්ත හිමියන් විසින් ඉටු විශේෂ කාරණයක්. එම අවස්ථාවේ මහාවංශයේ 32 වෙනි පරිච්ඡේදයේ මොනවට විස්තර කරනවා.
ඔබ දන්නවාද ඔබ මරදානී පිහිටි ටවර් හෝල් නාට්‍ය ශාලාව ගැන අසා තිබෙනවා නේද? නමුත් එහි මුල් ආරම්භකයා ගැන අසා තිබේද? ඒ ඉදිකිරීමට මුලින්ම කටයුතු කළේ ගංගොඩවිල අපුහාමිලාගේ හෙන්රික් සෙනවිරත්න මහතායි. ඔහුගේ පුතු එඩ්මන් සහ බෑනා වූ චාල්ස් ඩයස්ද කලාවට සම්බන්ධ වුණා. ටවර් රංගහල සඳහා සහය දුන් මුල් පිරිස් සිංහල ව්‍යාපාරිකයන් වීම විශේෂ කරුණක්. එම ගොඩනැලි නැගිල සෑදීමේදී බාලසූරියගේ ජේමිස් පෙරේලා නම් මරදානී ව්‍යාපාරිකයෙක් එහිට විශේෂයෙන් උදව් දුන්නා. හෙන්රික් සෙනවිරත්න දුර බැලූ ව්‍යාපාරයකු බව මේ කතාවෙන් තේරෙනවා. තව රංගහල ළඟ භූමියේ සිටි පොඩි කොල්ලෙක් භූමියේ තිබූ යමක් අහුලගත්තා. ඒ දුටු සෙනවිරත්න මහතා කොළු අමතා නාට්‍ය බලන්නේ නැද්ද කියා ඇසුවා. ඔහු කීවා අතේ තියෙන ශත පහයි. ඉතින් ටිකක එකකට සල්ලි මදි. තම සාක්කුවට අත දැමූ සෙනවිරත්න ශත පහක් ගෙන කොළුවාට දී දැන් ඔය ශත 10න් නාට්‍ය බලන්න පුළුවන්නේ. මේ දුටු සෙනවිරත්නගේ මිත්‍රයා කීවේ අතින් සල්ලි දීලාද නාට්‍ය පෙන්වන්නේ කියලා. සෙනවිරත්න එයට යස පිළිතුරක් දුන්නා. අතින් ශත පහක් දුන්නට මම තව ශත පහක් හම්බ කළ බව පෙනුන්නේ නැද්ද? මේ අතර මෙම රංගහලේ පෙන්වීමට තරම් නාට්‍ය තිබුණේ නැහැ. ඉතින් ඔහු සිතුවා අලුතෙන් රටට බෝ වුණු බයිස්කෝප් පෙන්වීමට. ඒ අනුව 1913 වසරේ මාර්තු 16 දින සිට ටවර් ශාලාවේ චිත්‍රපටි ප්‍රදර්ශනයටත් එක් වුණා. මෙම ටවර් ඔලිම්පියා බයිස්කෝප් නමින් හැඳින්වුණා. මෙරට චිත්‍රපටි ප්‍රදර්ශනයට එක් වූ ප්‍රථම සිංහලයා බවට පත් වුණේ ටවර් හෝල් නිර්මාතෘ හෙන්රික් සෙනවිරත්න මහතායි. සති අන්තයේ හැර සෑම දිනකම රාත්‍රී 6:30 සිට 12:30 දක්වා චිත්‍රපටි ප්‍රදර්ශනය කළ බව වාර්තා වෙනවා.
Come on, කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ ආමා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ දිව්‍ය 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 මාලිගේ දිව්‍ය 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 මාලිගේ
ජන්ම භූමිය සන්නේනි කෙමින් කෙමින් කාලය ගතවී දැන් ඔබින් සමුගන්න වෙලාව ඇවිත් අද ජන්ම භූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි ජලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමු වනතුරු ඔබට සුබදායි රාත්‍රියක්
සිතට ඔබ එනවා කිරණසේ ඉරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා ඔබ ගැනයි සිතුවේ නිදුක පරි ඔබ සිනාසෙනවා